මීළඟට ගරු විපක්ෂ නායකතුමා.
පළමුවෙන්ම විජේදාස රාජපක්ෂ මැතිතුමාට මම ස්තුතිය පුද කර සිටිනවා. විශේෂයෙන්ම මීට පෙර අවස්ථාවේ වරප්‍රසාද කමිටුව සහ අනු කමිටුව අතර තිබුණු ප්‍රශ්නේදී මම හිතනවා ඔබතුමා බොහොම ප්‍රශස්ත තීන්දුවකට ප්‍රවේශ වුණා. ඒ පිළිබඳව ඔබතුමාට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේම මම මේ අවස්ථාව කරගන්නවා පැහැදිලි කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් නියෝජක කතානායකතුමනි, ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු එලිපිට අපි කතා කරන්නේ මේ පාර්ලිමේන්තු සභාගාරය තුළ බුවත්. නමුත් යම්කිසි අපහැදිලි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වුණු මොහොතක අපේ යුතුකම වනවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන්න. විශේෂයෙන්ම පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියේදී බොහෝ ප්‍රචාරක ආයතනවල සඳහන් වුණා එය අනුමත වීම පිළිබඳව. ඒක සත්‍යයක්. නමුත් එය අනුමත වුණයි කිව්ව හැටියේ රටේම ජනතාව හිතනවා ව්‍යවස්ථාදායක සභාවේ සියලු දෙනාම එකඟ වුණයි කියන කාරණා. මම පැහැදිලි කිරීමක් හැටියට කියන්න කැමතියි. 5:3 තීන්දුවක් තුල තමයි ඒ අනුමත වීම සිදු වුණේ. විශේෂයෙන්ම මමත් කබීර් හෂිම් මැතිතුමත් ඒ වගේම තවත් ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙක් ඒට විරුද්ධව මතය පළ කරයි කියන එක රටේ ජනතාවගේ දැන ගැනීම උදෙසා මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්නට කැමතියි. මම කැමතියි මේ අවස්ථාවේ අධිකරණ ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. මගේ මේ අතේ තියෙනවා මේ පනතක පිටපතක්, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත. මේ පනත තාම වලංගුද? මේ පනතේ ප්‍රතිපාදන යථාර්ථවාදී සත්‍ය මේක රටේ නීතියද? ඒ මොකද මේ පනතේ බොහොම පැහැදිලිව පාර්ලිමේන්තු සභාව තුළ මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස තහවුරු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 කොටස සහ 4 කොටස භාෂණය හා විවාද කිරීමේ නිදහස, ඒ වගේම මන්ත්‍රීවරුන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. හැබැයි මේ පනතේ ප්‍රතිපාදන කෙසේ වුවත් මේ පනතේ ප්‍රතිපාදන තුට්ටු දෙකකටවත් ගලන් ගන්නේ නැතුව මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව අද අධිකරණ මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙලා ඒ විතරක් නෙවෙයි, ඒක කන්ටිනියු වෙනවා,
නොටිස් කළා ඉතින්
ඒක ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක බරපතල ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තුවේ 225 ඉන්නවා මන්ත්‍රීවරු අනුගමනය කරන්නයි කියලා තියෙනවා මේ බලතල හා වරප්‍රසාද පනත. හැබැයි මේ රටේ නීතිය මේ මොහොතේදීම අනපනත් හැටියට රටේ නීතිය බවට පත් වුණයින් පසුවත් මේ නීතිය කෙසේ වෙතත් මේක අභියෝගයට ලක් වෙනවා. ඉතින් මම කැමති අධිකරණ ඇමතිතුමාගෙන් පැහැදිලි කිරීමක් ලබා ගන්න. මේ පනත වලංගුද? මේ නීතිය ක්‍රියාත්මක වෙනවද? ඒ වගේම මම නියෝජක කතානායකතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. අපේ වරප්‍රසාද රැකගන්නට තිබෙන වරප්‍රසාද පනත උල්ලංඝනය කරමින් රටේ කටයුතු කරන අයව වරප්‍රසාද කමිටුවට ගෙනෙන්නේ නැද්ද? මේක පැහැදිලි උල්ලංඝනය කිරීමක්. මේ පිළිබඳව මොකද්ද කතානායකවරයා නියෝජ කතානායකවරයා වරප්‍රසාද කමිටුව ගන්න තීන්දුව. බරපතල වැදගත් කාරණාව. ඒ නිසා මම අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මගේ කතාව අවසන් වුණාන් පස්සේ බොහොම කෙටි වේලාවක් අරගෙන මේ පනතේ වලංගු භාවය ගැන පැහැදිලි කිරීමක් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරා. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමති ගරු ඇමතිතුමාට මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දුවක් පිළිබඳ මූලික අයිතිවාසිකම් මුල්ලංඝනය කිරීමක් පිළිබඳව විශේෂයෙන්ම අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය තුළ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී.වී. ජයසුන්දර, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, නිවාඩ් කබ්‍රාල්, ආටිගල සහ මගේ මතකයේ හැටියට මම කියන්නේ මූල්‍ය මණ්ඩලයේ දෙන්නේ හැරුණකොට අනිත් හැමෝම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියලා බොහොම පැහැදිලි තීන්දුවක් දුන්නා. හතරෙන් එකේ තීන්දුවක්. ඇත්ත වශයෙන්ම අපි ගරු කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමා ප්‍රමුඛ ඒ විනිසුරු මඩුල්ල බංකොලොත්තුණු අපේ රටේ ලක්ෂ දෙසී විස්සක් වූ ජනතාවට යම්කිසි සහනයක් ලබා දුන්නා. දැන් අපිට පුළුවන් මේ රට බංකොලොත් කරන්නට කටයුතු කරපු විශේෂයෙන්ම බිලියන 600ක් 700ක් රාජ්‍ය ආදායම බදු ආදායමින් කප්පාදු කරලා මේ රටේ සුපිරි පෝසතුන්ට ඒ මූල්‍ය වරදාන වරප්‍රසාදයේ සහනය ලබා දීලා රටේ ජාතික ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 112 සිට 108 දක්වා අඩු කරවලා ඒ තුලින් නිර්මාණය වුණු ඒ මහා ආර්ථික අපරාධයට වග කෙරිය යුත්තා කවුරුන්ද කියන එක මේ රටට හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියට ඒ ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරා. ඒ නිසා විශේෂයෙන්ම අධිකරණයේ ක්‍රියාදාමය තුළ මේ රටේ ජනතාවගේ අයිතිය සුරක්ෂා කරන්නට කටයුතු කරයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක මම මතක් කරන්නට ඕන මේ අධිකරණ අමාත්‍යංශ වැයිශීර්ෂය සාකච්ඡාවට භාජනය වෙන මේ අවස්ථාවේ ඇත්ත වශයෙන්ම අපි මේ රටේ සිදුවෙන විවිධකාර වූ පාරිසරික ව්‍යසනයන් තුළ අපේ රටේ සිදුවුණු පරිසර විනාශය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගෙන නැහැ. ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති නැගෙනහිර පෙරළ තීරුවේ තදාසන්නව නිව් ඩයමන්ඩ් නෞකාවේ ඒ සිදුවුණු පරිසර හානිය තුළ දැවැන්ත පරිසර වෙසනයක් සිද්ධ. ඒකෙන් පාඩම් ඉගෙන ගත්තේ නැහැ. ඊට වසර ගණනාවකට පෙර ත්‍රිකුණාමලයේ සිදු වුණා යම්කිසි සිද්ධියක් නැවක් කේන්ද්‍රීයව. ඒකෙන් පාඩම් ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසාම එක්ස්ප්‍රෙස් පර්ල් ඛේදවාචකයට අපිට මුහුණ දෙන්නට හරියාකාරයේ වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දැන් මේ අපිට අහිමි වුණු ඒ දැවැන්ත පරිසර සම්පත සිදුවුණු විනාශය ඒ වන්දිය ලබා ගන්නට ඔබතුමාගේ අමාත්‍යංශයෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මම දකින දුර්වලතාවයක් තමයි මේ වැඩසටහන කෙසේ වෙතත් දැන්වත් අපේ රටේ පරිසර විසනයන් වලට මුහුණ දෙන්නට ක්‍රමවත් වැඩපිළිවෙලක් දැන් අපි ඇහුවොත් පරිසර අමාත්‍යංශයෙන් මොකද්ද වගකීම? අපි ඇහුවොත් වනජීවී වන සංරක්ෂණ අමාත්‍යංශයෙන් මොකද්ද ඔබගේ වගකීම කියලා? ඇත්ත වශයෙන්ම හරි දැනුවත් වීමක් නැහැ. ඇත්තට මේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන ගණනාවක් එකට එකතු වෙලා අනාගතයේදී මේ වගේ ඛේදවාචකයක් සිදු නොවන්නට, නරක වේලාවට සිදු වුණොත් ඒ ගත යුතු පීවර පිළිවෙලකට ක්‍රියාත්මක කිරීමේ ඉක්මන් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම මම සඳහන් කරන්න කැමති මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ ආනුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා සිවිල් සහ දේශපාලන අයිතිය. ඔබතුමා හොඳින් දන්නවා කවනන්ස් දෙකක් තියෙනවා මූලික අයිතිවාසිකම් පිළිබඳ. එකක් බටහිර කේන්ද්‍රීය අර්ථකථනය මත කේන්ද්‍ර වූ ප්‍රඥප්තියක්, ඒක තමයි සිවික් ඇන් පොලිටිකල් රයිට්ස් කවනන්ට් එක. ඔබතුමා දන්නවා ඩීකොලනයිසේෂන් ප්‍රොසෙස් එකත් එක්ක අධිරාජ්‍යවාදීන්ගේ ඒ අධිරාජ්‍යවාදී බලවේගවලට යටත් වී තිබුණු රටවල් නිදහස ලබලා නේෂන් ස්ටේට්ස් බවට, ගෝලීය සමාජයට එකතු වෙනකොට ඒ අය කිව්වා පොලිටිකල් ඇන්ඩ් සිවික් රයිට්ස් වලට වගේම එකොනොමික් සෝෂල් කල්චරල් රිලිජස් ඒ රයිට්ස් වලටත් තැනක් තියෙනට අපි විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම එකොනොමික් සෝෂල් කල්චරල් රිලිජස් එඩියුකේෂන් හෙල්ත් එන්වාර්න්මෙන්ටල් රයිට්ස් මේ FR චැප්ටර් එකට ඇතුල් වෙන්නට ඕන. මම දන්න ඔබතුමා දරන්නේ වෙනස් මතයක්. ඒ වෙනස් මතය දරන්න ඔබතුමාට අයිතිය තියෙනවා. අපි දරනවා වෙනස් මතයක්. ඒ නිසා FR චැප්ටර් එක මූලික අයිතිවාසිකම් චැප්ටර් එක අර සවුත් ඇෆ්‍රිකාවල වගේ සංශෝධනයට ලක් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා. ඒ නිසා දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. තවත් ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියලා රැසක් කතා කරන්නට සිටින නිසා මම මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා තුළ මම විශේෂයෙන්ම නැවතත් වරක් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ වරප්‍රසාද පනත පිළිබඳව, ඒකේ වළංගු භාවය පිළිබඳව, එය අභියෝගයට ලක් කරන කණ්ඩායම සඳහා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව මම කැමති ඔබතුමාගේ මතය විමසන්න. ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.
දෙන්නද
කරුමෙතම විනාඩියෙන් කියන්නම්.
කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම ගරු විපක්ෂ නායකතුමා මතු කරපු ප්‍රශ්නේ වරප්‍රසාද පනත ආශ්‍රිතව එහි අපේ රටේ අනුගමනය කරන ක්‍රමය, ලෝකේ බොහෝ රටවල ඒ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳව වුණත් නඩු නිමිත්තක්, නිසි නඩු නිමිත්තක් ඇතත් නැතත් අධිකරණයට නඩුවක් ඉදිරිපත් කරපුවාම අධිකරණට බලයක් නැහැ ඒක බාර නොගෙනින්ද. එතකොට ඒ බාර ගත්තට පස්සේ විරුද්ධ පාර්ශ්වය ඇවිල්ලා පෙන්නුවොත් මේ නඩුව බාර ගන්න අධිකරණයට අධිකරණ බලයක් නැහැ කියලා අධිකරණය ඒ පිළිබඳව විමර්ශනයක් කරලා මුලින් තීන්දුවක් දෙන්න ඕන. නිසා ඒ තත්වයට ඔය ගරු විපක්ෂ නායකතුමා මං හිතන්නේ සඳහන් කරන නඩුව ඒ තත්වයට තාම ඇවිල්ලා නැහැ. එතකොට එතෙන්ට අය ආවට පස්සේ අධිකරණය තමයි ඒක තීරණේ. ඔව් නෝටිස් කරනවා. දැන් ඕනම වැරදි නඩුවක සිතාසි නිකුත් කරන්න කිව්වම නිකුත් කරනවා. හැබැයි අය අධිකරණයට ඇවිල්ලා කියනකොට මේ සිතාසි නිකුත් කරපු එක වැරදි, නෝටිස් එක නිකුත් කරපු එක වැරදි, අධිකරණ බලයක් නැතුව කරපු නිසා සිතාසිය නොතීසිය ආපහු කැඳවන්න කියලා නියෝග කරන්නත් ඉල්ලන්නට අයිතියක් තියෙනවා. ඒ නීතිමය තත්ත්වය. ඊළඟට ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරා මේ පාරිසරක නීතිය, පරිසර ආරක්ෂා කිරීම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට. මම ගරු විපක්ෂ නායකතුමනි, ඒක ඇත්තටම අපි කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒක බොහොම පැහැදිලිව මේ පනතේ, මේ පනතේ වගන්ති පදනම් කරගෙන මීට පෙර අධිකරණ නඩු තීන්දුව ඕන තරම් දීලා තියෙනවා. මේක කාටවත් අභියෝගයට ලක් කරන්න බෑ. මේ පනත වළංගුයි, මේ පනත යටතේ තියෙන වරප්‍රසාද සියලු දෙනාට තියෙනවා. ඒක කාටවත් උල්ලංඝනය කරන්න බෑ. මේ අධිකරණ බලය පිළිබඳව අර මම කියපු ආකාරයටයි අනුගමනය කරන්න වෙන්නේ. මූලික අයිතිවාසිකම් එක මේ මූලික අයිතිවාසිකම් චැප්ටර් එකට පරිසරය පිළිබඳ ඇතුළත් කරනවද නැද්ද කියන එක පිළිබඳව මත දෙකක් තියෙනවා. හැබැයි අපේ රටේ අද වෙනතෙක් මූලික අයිතිවාසිකම් චැප්ටර් එක අර්ථ නිරූපණය කරලා තිබෙන්නේ ඒ පාරිසරක අයිතිවාසිකම් තියෙනවා. කෙලේ පිළිබඳව නඩු තීන්දු ගානක් දීලා තියෙනවා. බුලන් කුලම නඩු තීන්දුව පොස්පේට් නිධිය පිළිබඳව. එතකොට ඔය කුරුළු උයන පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දීලා තිබෙනවා. ඒ වගේ නඩු තීන්දුව විශාල සංඛ්‍යාවක්. ගරු සුමන්ත්‍රිණන් මන්ත්‍රීතුමා මං හිතන්නේ නඩු ඔබතුමත් තර්ක කරලා තියෙනවා නඩු විශාල සංඛ්‍යාවක්. එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධව මං කියන්න ඕනේ ඇත්තටම ගරු කථානායකතුමනි, මේ එක්ස්ප්‍රෙස් පර්ල් කියන එක සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. එක්ස්ප්‍රෙස් පර්ල් සම්බන්ධව කටයුතු කරන්නට ඕන මීපා ඇතනේ සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය. එතකොට මේ සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව තුළ අතර සමගියෙන් වැඩ නොකිරීමේ තත්ත්වයක් උදා වෙලා තිබුණා මම මේ තනතුර බාර ගන්නකොට. ඊට පෙරත් තිබිලා තියෙනවා. ඉතින් එතන මූලික වශයෙන් වෙලා තියෙන්නේ දැන් ගරු විපක්ෂ නායකතුමා කියපු නිව් ඩයිමන්ඩ් නෞකාව. දැන් නිව් ඩයිමන්ඩ් නෞකාව ගෙනියන්න එපැයි කියලා, ගෙනියන්න ඉඩ දෙන්න එපැයි කියලා නීතිපතිතුමා ලිඛිත උපදෙස් දීලා තියෙද්දි මීපා ඇතන ඒකට අවසර දීලා තියෙනවා ගෙනියන්න. ඒකත් එක්ක ඒගොල්ලන්ගේ තිබුණ මතකැටුමක් තිබුණා ඊළඟට එක්ස්ප්‍රෙස් පර්ල් නැව ගේන්න එපැයි කියලා, ලංකාවට ගේන්න දෙන්න එපැයි කියලා උපදෙස් දීලා තියෙද්දිත් ඒ නැම මෙහෙට ගේන්න දුන්නා. ඒක නිසා මම ඉල්ලුවා මේ පාර්ලිමේන්තුවෙන් එක්ස්ප්‍රෙස් පර්ල් නැවකාවට එන්න දුන්නේ ඇයි කියලත්, නිව් ඩයිමන්ඩ් නැවකාව ගෙනියන්න දුන්නේ ඇයි කියලත් පාර්ලිමේන්තුව කාරක සභාව පත් කරන්නේ. කාරක සභාව පත් කරා ගරු රමේෂ් පතිරණ, වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ඒක සභාපති. මම ගිහිල්ලා සාක්ෂි දුන්නා. මම හිතන්නේ මේ පිළිබඳව කරුණු ඉදිරියේදී අනාවරණය වෙයි. බොහොම ස්තුතියි
ගරු කරු ක්‍රියල මැතිතුමා. කෙටිය
පෙහිත මිත්‍ර විජේ දතරාජ පක්ෂ මැතිතුමා යම් අදහසක් ඉදිරිපත් කර බටතිර වෙනස්පතයක් අපි විපක්ෂ නායකතුමා මතු කරපු ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරපු අදහස වලට අධිකරණයට යන්න පුළුවන්ද කියන එක අපි විපක්ෂ නායකතුමා ඇහුවා. එතකොට විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා තාම එහෙම නඩුවක් පැවරුවට නෝටිස් කළා තියෙනවා අනිත් පැත්තට. නමුත් මම කියන්නේ නඩුවක් පැවරුවෙන් පස්සේ අධිකරණය දැනගන්න ඕන නඩු නිමිත්තක් තියෙනවද කියලා. වෙද දැස කෝස් ඔෆ් ඇක්ෂන් කියවල බලන්න ඕන. නඩුවක් දාපු පළියට අනිත් පැත්තට නෝටිසි කරන්නනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතකොට නඩුවක් දාපු පළියට නෝටිසි කරන්න ඕන කියවන්න නැතුව ඒක කියවනම් පැහැදිලිව තේරෙනවා මේ පාර්ලිමේන්තිය කරපු කතාවක් ගැන. ඉතින් මම කියන්නේ නෝටිස් කරපු එක වැරදි. මේ නෝටිස් කළා කියන්නේ වදයක් දෙන්න. මේ වදයක් දෙන්න. මොකද මේ මන්ත්‍රීවරයා කලින් මේ පාර්ලිමේන්තුවේ යම් යම් අදහස් ප්‍රකාශ කෙරුවා. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් ගැන. ලබදී යාවේ ගැටුමක්. ඒ කෙනා අදහස් ප්‍රකාශ කෙරුවා. ඉතින් නඩුවක් ගොඩ කෙරුවාම කියවන්න නැතුව නෝටිස් කරනව නම් ඉස්සෙල්ලා බලන්න ඕන නඩු නිමිත්තක් තියෙනවද කියලා. ඒකයි අපි හැමදාම කියන්නේ.
හදයි කරමු.
දැන් just one minute. ඉතින් මම කියන්නේ අපේ විපක්ෂ නායකතුමා මත කරපු ප්‍රශ්නේ වැදගත්. ඉස්සෙල්ලා නඩුකාරයා කියවන්න ඕනේ මේක. Is there a cause of action? දැන් ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා මං හිතන්නේ කුඩා ළමයෙක් උරක් දැම්මා පාර්ලිමේන්තුවේ කතා කරපු දෙයකට නඩුවක් දාන්න බෑ. මේ නෝටිස් කිරුවේ වදයක් දෙන්න. හරි. ඒ උපදේශාවේ කොහෙද කියලා මං කියන්නේ නෑ. ඒ වදය ඒ මන්ත්‍රීවරයාට වදයක් දෙන්න.
හරි. බොහොම ස්තුතියි ඔබතුමාට.
නඩු නිමිත්තක් නැත්තම් මොකද එතුමා උසාවියට එන්නේ?
හොඳයි ගරු මන්ත්‍රීවරයා. ගරු මනුෂ්‍ය නායකර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 11ක් කාලය
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කතාවක් තියෙනවානේ තම තම නැන පමණින් දැනගත යුතු කියලා. තම තමගේ මොලේ ප්‍රමාණය දන්නේ නැති වුණාම සමහරු ඉතින් ප්‍රශ්න අහනවා, උත්තර බලනවා. ඉතින් විජේදාස රාජපක්ෂ මැතිතුමා මෙච්චර පැහැදිලි කරලා තියෙද්දි නැවත අහන්නේ මේක නීතිය සාධාරණේ මොකද්ද කියලා තියෙද්දි තව අහන්නේ තම තමන්ගේ බුද්ධි ප්‍රමාණය. මං හිතන්නේ ගාමිණී ලොකුගේ මැතිතුමත් ඊයේ බුද්ධි ප්‍රමාණය පිළිබඳව මතු කරා කියලා දැනගන්න හම්බ වුණා. කොහොමත් එක එක අයගේ බුද්ධි ප්‍රමාණයට මේ පාර්ලිමේන්තුවේ කාලය විනාශ කරන එක අපරාධයක් බවට පත් වෙනවා. කොහොම වුණත් අද අපි අධිකරණයේ පිළිබඳව අධිකරණයේ මේ කටයුතු පිළිබඳව සාකච්ඡා කරද්දි අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව කතා කරද්දි එදා පාර්ලිමේන්තුව ගිනි තියන්න ඇවිල්ලා පාර්ලිමේන්තුව ගිනි තියලා ඊට පස්සේ අධිකරණයක් ගිනි තිව්වනම් අද අපිට අධිකරණයක් පිළිබඳව කතා කරන්න තැනක්වත් මේ පාර්ලිමේන්තුවක්වත් ඉතුරු නොවන තත්වයක් තිබියදී ඒ තත්වය වෙනස් කරලා අද වෙනකොට මේ නැවත වතාවක් අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳව කතා කරන්න අවකාශය හැදුණා. එදා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද තියා පාර්ලිමේන්තුව ගිනි තිව්වත් කමක් නැහැ කියන තැනට ඒ වගේකින් බාර ගන්න බැරි වෙච්ච නායකයෝ තමයි දැන් අද කතා කරන්නේ. කොහොම වුණත් අද දවසේදී මේ අධිකරණ පද්ධතිය පිළිබඳව ඉතාමත්ම සුවිශේෂී කරුණු කාරණා සාකච්ඡාවේදී අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේ අධිකරණවල අද දවසේදී මේ රටේ මිනිස්සු ඉල්ලුවා සිස්ටම් චේන්ජ් එකක් මිනිස්සු හැමෝම පුද්ගලිකව මිනිස්සු පාරට බහැලා මේ රටේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි කියලා. මෙන්න මේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් නීති පද්ධතිය සකස් කිරීම ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේක වෙනස් කරන්න බෑ නිකං. අපිට වංචා දූෂණ නතර කරන්න, අල්ලස් දූෂණ කොමිෂන් සභා පනත් මේ සියල්ල එක්ක, ඒ වගේම මාධ්‍ය සම්බන්ධ මේ සියලු දේවල් සම්බන්ධයෙන් අපි නීති රීති වලට ගැළපෙන විදියට සකස් කරගන්න ඕන. ඒ වෙනුවෙන් මේ වෙනකොට පනත් 269ක් සකස් කරලා, ඒ වගේම තවත් පනත් 97ක් හදලා ඉවර කරන්න මේ අධිකරණ අමාත්‍යංශයේ විදියට නීතිපතිතුම්පත් දෙපාර්තමේන්තුව, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව සිද්ධ කරන කාර්යය පිළිබඳව අපි පළවෙනියෙන්ම අපේ ප්‍රශංසාව අපි සිද්ධ කරන්න ඕනි. මේ රටේ මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන මූලික හයිය ලබා දෙන්නේ මේ අධිකරණ අමාත්‍යංශය හරහා. එතනින් තමයි මේ හයිය ගොඩ නැගෙන්නේ. එතකොට මේ කටයුතු සිදු කරන අයගේ මේ සිදු කරන පද්ධතිය තුළ පහසුකම් පිළිබඳව මෙතුමා කතා කළා, මේවල වර්ධනය පිළිබඳව. මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනි අපි ගාල්ල දිස්ත්‍රික්කයේ මේ කතා කරද්දි ගාල්ල දිස්ත්‍රික්කයේ අධිකරණ සංකීර්ණය පිළිබඳව කතා බහට ලකුණේ නැහැ. මොකද ගාල්ල දිස්ත්‍රික්කයේ අධිකරණය, ගාල්ල නගරයේ අධිකරණය සකස් කිරීම වෙනුවෙන්, මහා අධිකරණය සකස් කිරීම වෙනුවෙන් පහුගිය කාලේ එහාට මෙහාට ඇදිච්ච තීරණයක් තිබුණා. ඒ දවස්වල ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විදියට මම විරුද්ධ වුණා. එදා ඉඳලම මේ දැනට මුල්ගල් තියලා ගොඩනගපු ස්ථානයේ මේ අධිකරණය හදනවට විරුද්ධව. මොකද දේශපාලඥයෝ තමන්ගේ ජනප්‍රිය තීන්දුව වෙනුවෙන්, නීතිඥවරු යාළු කරගන්න නීතිඥවරුන්ගේ පහසුව වෙනුවෙන් ඇතැම් තීන්දුව අරගෙන චන්දිම වීරක්කොඩි මැතිතුමා බලහත්කාරයෙන් ගිහිල්ලා මුල්ගල තිව්වා. මම සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයයි දිද්දි. ඒ මුල්ගල තිව්වේ තනිකරම එක පැත්තකින් රෝහලට යන පාර, අනිත් පැත්තෙන් අපේ වෛද්‍ය විද්‍යාලයට යන පාර, ඉතාමත්ම කලබලකාරී ප්‍රදේශයක සුළු ගං වතුරටත් සුළු වැස්සකටත් මහා ගං වතුර තත්ත්වයක් ඇතිවන ප්‍රදේශයකට හැමදාම අඩි දෙක තුනක් වතුර යට වෙන තත්ත්වයකට දැනට අපි සොලියුෂන්ස් හදලා මොරගොඩ යල ව්‍යාපෘතිය හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් ගං වතුර තත්ත්වය පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත්වලා තියෙන ප්‍රදේශයක තමයි මේ මුල්ගල් තැබීම සිද්ධ කළේ. එතකොට නගර සංවර්ධන සැලැස්මක් සකස් කරලා ඒ අනුව නගරයේ තියෙන කාර්යාල සියල්ලම ඇතුළට ඇවිල්ලා නගරය පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙද්දී තමයි මේ වැරදි තීන්දුව ගත්තේ. නමුත් මේ වැරදි තීන්දුව නිවැරදි කිරීම සඳහා එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා යෝජනා කරලා මේ සඳහා අධිකරණ අමාත්‍යංශයත් සමග එකතු වෙලා ඒ සඳහා දඩල්ල ප්‍රදේශයේ අක්කර 10ක භූමියක් මේ වෙනකොට වෙන් කළා තියෙනවා. විජේදාස රාජපක්ෂ මැතිතුමා ඒ ඉඩම ලබා ගත්තා. එතකොට අපි දැන් සූදානම් මෙතනට ඒ අධිකරණය අරගෙන යන්න, ඒ වගේම මේ අධිකරණය තියෙන තැන ශ්‍රී ලංකා පොලිසියට බාර දෙන, නගර මැද්දේ තියෙන පොලිසිය, මේ නගරයේ කෙළවරක තියෙන පොලිසිය, මුහුදායිනේ තියෙන පොලිසිය නගරේ මැදට ගෙනල්ලා ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබා දෙන්න. මොකද මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මෙතුමා කලින් සඳහන් කරා වගේම මේක ජනතාවට මේ අධිකරණය තියෙන්නේ ජනතාවට පහසුකම් සලසන්න ඕනේ. එතකොට මේ වගේ ගම් වතුරේ නම් එන්න තියෙන්නේ. ඊට අමතරව මේක නිකන් අර ලබ්බේ තොවිලි වගේ හැම මොහොබ පොඩි තැනක පොඩි ඉඩමක මේක සකස් කරලා ඉඩම් අත්පත් කරගැනීම කරලා පෞද්ගලික මිනිසුන්ගේ ඉඩම් රාශියක් අත්පත් කරගන්න සිද්ධ වෙනවා. මේක තවදුරටත් වර්ධනය කරන්න නීතිඥවරුන්ට කාර්යාල ටික හදාගන්න ඉඩ මදි. අපි කියන්නේ නීතිඥවරු මේ සේවාව කරනකොට එතුමන්ලට එතුමියන්ලට ඉතාමත්ම හොඳ කාර්යාල සංකීර්ණයක් හදලා දෙන්න ඕනි. එතකොට මේ කාර්යාල සංකීර්ණය හදා දීම ඇතුළු ඒ වගේම වාහන 2300ක් නීතිඥවරු ගාල්ලේ උසාවියට එනවා. ඒ අයට වාහන පාක් කරන්නවත් මේ තැනක ඉඩක් නැහැ. ඒ වගේම මහ ජනතාව 10,000ක් දවසකට උසාවියට පැමිණෙනවා. ඒ අයට පහසුකම් සලසන්න මේ කියන ස්ථානයේ කිසිම පහසුකමක් නැහැ. ඒ නිසා මේ දඩල්ල ප්‍රදේශයට ගෙනහිල්ලා මේ විශාල ඉඩමේ වාහන පාක් කරන්න, අපේ කාර්ය මණ්ඩල සඳහා ඉඩකඩ හදන්න, අපේ උසාවියේ නීතිඥ මහතුන් සඳහා, ඒ වගේම අධිකරණ නිලධාරීන් සඳහා ඒ කාර්යාල පද්ධතියක් ඇතුළු ඉතාමත්ම සුවිශේෂී පද්ධතියක් සකස් කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ සඳහා දේශපාලනිකව හිතන්නේ නැතුව, කෙටි ජනප්‍රිය තීන්දු තීරණවල ඉන්නේ නැතුව හැමෝටම එකතු වෙලා මේ සඳහා ඒකරාශී වෙන්න කියලා අපි ඉල්ලනවා. ඒකට අපි අධිකරණ ඇමතුමාට අපි ඉල්ලනවා ඒ තීන්දුව සඳහා එකතු වෙන්න කියලා. මොකද තව ටික දවසකින් මේ මාර්ගය පුළුල් වේගෙන යනවා. පුළුල් වෙනකොට මේ හදලා තියෙන අධිකරණයේ දොරකොඩින් තමයි ප්‍රධාන පාර යන්නේ. එතකොට අධිකරණයේ කටයුතු සිද්ධ කරගෙන යන්නත් බැරි වෙනවා. ඉතින් මේ පිළිබඳව මතක් කරන ගමන්ම මේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ගැනත් මම වචනයක් කතා කරන්න ඕනි. නිලධාරීන්ව ඉතාමත්ම සුළු ප්‍රමාණයක් නීතිපත් කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉන්නේ. දැන් මෙච්චර පනත් සංඛ්‍යාවක් සම්පාදනය වෙද්දී ඒ වගේම ඉතාමත්ම නූතන විදියට දැන් පනත් හදන්නේ අලුත් ක්‍රමවේදයකට පනත් හදන වෙලාවක තව සුවිශේෂී දැනුම් සම්භාරයක් තියෙන තව සුවිශේෂී කණ්ඩායමක් මේකට අන්තර්ග්‍රහණය කරගන්න ඕනි වගේම මේ නීතිපති දෙපාර්තමේන්තුවටත් ඔබතුමා කිව්වා මේ ගන්නකොට අපි ඉතාමත්ම අපහසුතාවයෙන් මේ මේ පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ මේ කටයුතු කරේ කියලා. නමුත්
මේ රටේ මිනිත්තු දෙකක කාලයක්
මේක සංශෝධනය කරනව නම් මේ රටේ මේ ක්‍රමය වෙනස් කරනව නම් මෙතන තමයි මූලික තැන. මේ අයට වැඩි පහසුකම් දෙන්න ඕන. සාමාන්‍ය නීතිඥවරයෙකුට හම්බෙන මාසයකට කොච්චර අරමුදලක් හොයාගන්න පුළුවන්ද? එහෙනම් මේ අයටත් ඒ වගේ දැනෙන ගාණක් දැනෙන අරමුදලක් මේ අයට වැටුප් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවටත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවටත් ඒ වගේම අධිකරණ සේවා නිලධාරීන්ට ලබා දිය යුතු ඒක සුවිශේෂී සේවාවක් හැටියට ඒක ලබා දීම කිසිදු කෙනෙකුට විරුද්ධ වෙන්න බෑ. මේ රට වෙනස් කරන්න නම් මේ රට සංශෝධනය කළ රට ඉස්සරහට යන්න නම් මේ කටයුත්ත සිද්ධ වෙන්න ඕනි. ඒ වගේම බන්දනාගාර නිලධාරීන්ගේ තත්ත්වයත් අපි වර්ධනය කරන්න ඕනි. එයට පහසුකම් සපයන්න ඕනි. ඒ වගේම රැඳවියන් සම්බන්ධයෙන් අපි ගත්තහම බන්දනාගාරවලට දරන්න බැරි ප්‍රමාණයක් මේ පීඩනයේ දරාගෙන ඇතුලේ තියෙද්දි මේ අයට පහසුකම් තියෙන්න ඕනි. අර බෝඩ් එකේ නම් ගහලා තිනවා හිරකරුවාද මිනිස්සෙක කියලා. හැබැයි ඒ අයට ඕනි කරන පහසුකම් ටික ලබා දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මේක ඇතුළට එද්දි මේ බන්දනාගාරවල ජෑමර්ස්යි කරන්න ස්කෑනර්ස්යි කරන්න ඒ අලුත් පද්ධති ටික සකස් නොකර මේක ඇතුළේ තවමත් කුඩුකාරයෝ ටික එහෙම නැත්නම් පාතාල ටික මෙතන ඇතුළේ ඉඳගෙන මේ සියල්ල මෙහෙවීම් කටයුතු සිද්ධ කරන්නේ මේ බන්දනාගාර ඇතුළේ ඉඳගෙන. ඒ නිසා මේ නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි. ඒ සඳහා රජයක් විදියට මේ සමාජීය ප්‍රතිශෝධනය කරන්න නම් මේ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙලා වැඩි මුදල් ප්‍රමාණයක් අධිකරණ අමාත්‍යාංශයට බන්දනාගාර සඳහා ලබා දෙන්න ඕන. විශේෂයෙන්ම මේ මේවා ඇතුලේ ඉඳලා මේ මෙහෙවීම් කටයුතු කරන කුඩු ටික විකුණන්නේ ඊසි කෑෂ් හරහා. මම හිතන්නේ තවදුරටත් මේ ඊසි කෑෂ් ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ඕනි නෑ. පුළුවන් නම් මේ ඊසි කෑෂ් ක්‍රමය නතර කරන්න ලංකාව ඇතුලේ මූල්‍ය මණ්ඩලයට පුළුවන් නම් මහ බැංකුවට පුළුවන් නම් නතර කරන්න මේ මහා විශාල වශයෙන් සිද්ධ වෙන පුංචි පුංචි තැන්වල ලයිට් කණු වාසිය තැන්වල කුඩු පැකට් එක තියලා සල්ලි ටික ඊසි කෑෂ් වලින් දාගන්න මේ ක්‍රමවේදේ වහාම නතර කරන්න මේ හරහා පුළුවන්කමක් ලැබෙයි කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. එහෙම මතක් කරමින් මේ ක්ෂේත්‍රයේ වැටුප් වැඩි කරලා පහසුකම් වැඩි කරලා අපේ ප්‍රධාන කුමරු තුන විදියට අධිකරණය ඒ වගේම ව්‍යවස්ථාදායකයේ ව්‍යවස්ථා මේ අධිකරණය කියන මේ අංක තුනේ මේ බැලන්ස් එක රකින්නේ අධිකරණය. එහෙනම් මේ අධිකරණ පද්ධතියට සුවිශේෂී පහසුකම් සලසලා වැටුප් වැඩි කරලා පහසුකම් ටික නීතිඥවරුන්ගේ ඉඳලා හැමෝටම අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න ඕන. ඒ බව මතක් කරමින් ගාල්ලේ අධිකරණය සම්බන්ධයෙන් දේශපාලනික තීන්දුව ගන්නේ නැතුව දේශපාලන තීන්දුව අරන් තමයි ගාල්ල නගරේ බොහොමයක් ගොඩනැගිලි හදලා නිකම් බොහොම පොඩි නගරයක් බවට පත් කරලා තියෙන්නේ. නගරේ පුළුල් වෙන්නේ ඉඩ නොදී ඒක තත්වෙන් යන්නේ නැතුව පුළුල් කරලා ඒ සඳහා මේ අලුත් තීන්දුව ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දීලා වැඩ කටයුතු කරන්න අලුත් තැනක අලුත් විදියට අධිකරණය හදලා නීතිඥවරුන්ට අධිකරණ නිලධාරීන්ට විනිසුරුවරුන්ට වගේම මහජනතාවටත් පහසුකම් සපයන්න පුළුවන් ස්ථානයක් හදන්න කියන එකත් මම මේ වෙලාවේ යෝජනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි
භවංශිතේ ගරුව මත්තමනේ. ගරු එම්.එස්. සුමන්තිර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 21ක කාලයක්
තියෙනවා. Thank you, Chairman of Committees. Often when I have spoken on the Ministry of on the wards of the Ministry of Justice, I have likened the Minister of Justice in this country to the Minister of Port and Shipping of Afghanistan. வளமையாக நீதி அமைச்சு சம்பந்தமாக பேசுகிற போது ஆப்கானிஸ்தானுடைய கப்பல் போக்குவரத்து மற்றும் துறைமுக அமைச்சரை போலதான் இந்த நாட்டிலே நீதி அமைச்சர் இருக்கிறார் என்று நான் சொல்வது வழக்கம். இந்த தடவை அப்படி சொல்லாமல் இருக்கலாமோ என்று நினைத்தால் கடந்த சில நாட்களாக இந்த நாட்டிலே நடந்த பல விடயங்கள் இப்பொழுதும் நீதி இல்லாத நாட்டிலே ஒரு நீதி அமைச்சர் என்று சொல்லித்தான் இந்த பேச்சை ஆரம்பிக்க வேண்டியதாக இருக்கிறது. நீதி இல்லாத நாடு என்று நான் சொல்லுகிறதற்கான பிரதானமான காரணம் நாட்டிலே சட்டங்கள் வெவ்வேறு மக்களுக்கு வெவ்வேறு விதமாக பிரயோகிக்கப்படுவது அப்பட்டமாக தெரிகிறது. அது நாங்கள் சுட்டிக்காட்டக்கூட தேவையில்லை. கடந்த சில நாட்களாக வடக்கு கிழக்கிலே மரணித்தவர்களை நினைவு கூறுகிற அந்த உரித்தை அந்த மரணித்தவர்களுடைய உறவினர்களும் நண்பர்களும் மற்றவர்களும் உபயோகப்படுத்துகிற போது அவர்களுக்கு ஏற்பட்ட சங்கடங்கள் நீதிமன்றங்களை போலீசார் நாடினார்கள். நீதிமன்றங்களும் போலீசாருடைய கோரிக்கைக்கு இடமளித்து பழக்கமாகிவிட்ட நீதவான் நீதிமன்றங்கள் பல இடங்களிலே நீதவான்களுக்கு என்ன செய்வதென்று தெரியாமல் திக்குமுக்காடி கொண்டு கூட இருந்தார்கள். குற்றவியல் நடவடிக்கை சட்டக்கோவையின் 106 பிரிவு வேறு வேறு காரணங்களுக்காக சட்டத்திலே கொடுக்கப்பட்டிருக்கிறது, இப்படியான விடயத்துக்கு அல்ல என்பதை பல ஆண்டுகளாக நானும் இந்த மன்றத்திலேயும் சொல்லி வருகிறேன், நீதிமன்றங்களிலேயும் சொல்லுகிறோம். ஆனால் நீதவான்மார் பயப்படுகிறார்கள், அதுதான் உண்மை. அதற்காக உரித்து இருக்கிறது என்பதும் அவர்களுக்கு தெரியும். ஆனால் போலீசாரையும் ஆட்சியையும் பயக்கவும் விரும்பவில்லை. ஆகையினாலே வேறு சில தடங்கல்களை போடுகிறார்கள், நிபந்தனைகளை விதிக்கிறார்கள். அந்த குறித்த சட்டம் இப்படியான ஒன்றுக்கு பொருத்தமே அற்றது என்று சொன்னால் அதை கண்டுகொள்கிறார்கள். இல்லை, இந்த தடவை கிளிநொச்சி நீதிமன்றத்திலே மட்டும்தான், நீதவான் நீதிமன்றத்திலே மட்டும்தான் 7 போலீஸ் நிலையங்கள் செய்த விண்ணப்பத்துக்கு இந்த சட்ட ஏற்பாடு இப்படியான நிகழ்வுக்கு பொருத்தமற்றது என்பதை நீதவானே ஏற்றுக்கொண்டு அத்தனையையும் புறக்கணித்தார். மற்ற எல்லா நீதிமன்றங்களிலேயும் சில சில நிபந்தனைகளை விதித்தார்கள். இது பொருத்தமற்ற ஒரு ஏற்பாடு என்பது எல்லாருக்கும் தெரியும். பொருத்தமற்ற ஏற்பாடு என்றால் அதுக்கு கீழே இப்படியான விண்ணப்பங்கள் செய்ய முடியாது. ஆகையினாலே இப்படியான ஒரு சூழ்நிலை, நாட்டிலே சட்டங்கள் வெவ்வேறு மக்களுக்கு வெவ்வேறு விதமாக உபயோகிக்கப்படுகிறது. கொழும்பிலே ரோஹண விஜய வீரனுடைய படத்தை அவர் சீருடையோடு தொப்பியும் அணிந்து செல்லுகிற படத்தை வீதி வீதியாக கொண்டு செல்ல முடிகிறது. ஆனால் தங்களுடைய இறந்த உறவினர்களுக்கு நினைவு கூறுவதற்கு பலவிதமான நிபந்தனைகள். ஏன் இந்த நாட்டிலே 2 விதமாக சட்டங்கள் பாய்கின்றன? இது இனங்களுக்கு மட்டுமல்ல, இடையிலே மட்டுமல்ல, சமயங்களுக்கும் இடையிலேயும் இருக்கிறது. ஐ ரெட் யெஸ்டர்டே தட் பாஸ்டர் ஜெரோம் ஃபெர்னாண்டோ ஹஸ் பீன் அரெஸ்டட் அண்ட் ரிமாண்டட் ஆல்சோ, அண்ட் த மேஜிஸ்ட்ரேட் ஹஸ் மேட் சர்டன் கமெண்ட்ஸ் வைல் ரிமாண்டிங் ஹிம். வைல் Sumanaratna there from Batiklo has been making speeches openly saying that he will cut Tamil people to pieces. He has not been arrested. He has not been remanded. He is considered to be above the law. So this is the curse of this country. And I think the Minister of Justice must be ashamed to call himself the Minister of Justice. If you held another portfolio, you can just pass off. But how dare you call yourself Minister of Justice in this country when there is no justice? So blatantly, discrimination is apparent. And I think it must be a burden to you to go around the world calling yourself the Minister of Justice of Sri Lanka. In this house, there are questions that have been raised. Now, these are fundamental issues. This house has freedom of speech. Everyone knows that. Not only this house, parliaments world over have that privilege. And that is given for a reason. Without exception, parliaments around the world have that privilege. It is wrong to say that someone here is speaking under cover of privilege. No, that's a wrong phrase. It's not cover of privilege. He is using his privilege because the law has given him that privilege. Historically and universally, that's a privilege that is given for a very good reason. And when that is used, it's wrong to say somebody is taking cover behind privilege. Now, this is a fundamental issue. Honorable Leader of the Opposition raised it today. Honorable Chief Opposition Whip raised it today. At first sight, any application made to court must be dismissed without even a hearing. That's how the comity relationship between the three organs of government must be maintained. Otherwise, Section 3 and 4 of the Parliamentary Powers and Privileges Act will become useless. That if lawyers have to go, if parties have to appear before court and argue and convince judges that they have no jurisdiction. I mean, this is a blatantly fundamental position. It ought not to be entertained. But that doesn't seem to be the situation in this country anymore. That expressions in the house here are being challenged. I don't want to go into specific cases because then we will ourselves be violating tradition of principles of sub judice and all that. So I don't want to do that. But it's a worrying factor. This is certainly a matter that must worry all of us as to the relationship between these organs of government. Now I want to come to something that happened in this house on the 24th of November and the 26th of November. On the 24th of November, His Excellency the President came into this house and he read from some determinations of the Supreme Court and he asserted that the Constitutional Council is part of the executive. And then I spoke that day, soon after his speech, but he thought it was best that he does not remain in the house when I spoke. He left. 2 days later, in an afternoon, he comes into the chamber here, when I am not here, and then he replies me. And then he leaves again. When the opposition leader asked him to stay, he gets up and goes away. Now, what did he say? He said, 17th Amendment to the Constitution has established the Constitutional Council as a part of the executive. That is wrong. He said that he, Honorable K.N. Choksi at that time, and someone else, Honorable Karu Jayasurya, drafted that law. That is also wrong. That was at the insistence of the Janata Vimukti Peramuna at that time in 2001 that it was brought. He was talking about something else. He was talking about the 18th and the 19th Amendment, the aborted 18th and the 19th Amendment, which was never passed in this house, which during his tenure as Prime Minister, he brought to clip the wings of the Executive President at that time. He was reading from those determinations and claiming that they were part of the 17th Amendment determination. He even said that Honorable Sumandiran appeared in the case and for Center for Policy Alternatives. I was bemused because in 2001 I was not in the country. I was reading for my master's degree elsewhere. But having looked at the documents, 17th Amendment to the Constitution, this is what it says. Chief Justice Sarath Silva's bench, when he gave the determination, it says, I'm reading from the parliamentary, the decisions of the Supreme Court in parliamentary bills, which is a publication of the parliament. I'm saying all this because I'm reading from authoritative text, unlike the president. At page 250 of the volume of decisions between 1990 and 2003, and it says, the Constitutional Council is being established. And it says, in that respect, the provisions relating to the establishment and functions of the Constitutional Council is the core of the 17th Amendment. These provisions are contained, as noted above, in the new chapter 7A. And that is where the Leader of the House was also wrong on that very day. He rose in this house and he said the Constitutional Council appears under the same chapter as the Executive. That is wrong. There is a new chapter created. Executive is chapter 7. A new chapter 7, capital A, is created. Sua generis organization, constitutional council is neither part of the executive nor part of the legislature. On that day, I made an intervention. I did not say it was part of the legislature. I said it was part of the legislative structure. And that is what the 17th Amendment determination also says. I later found out. It says, is a core of the 17th Amendment. These provisions are contained as noted above in the new chapter 7A with articles 41A to 41H. The council is essentially a body that comes within the aegis of parliament with the speaker as its chairman. That is why it is part of the legislative structure. Speaker is a chairman, the body always has met in parliament. But that doesn't make it part of the legislature in the strictest senses of the word. In the part that His Excellency quoted, which is actually the 18th Amendment to the Constitution determination, which appears at page 306 of the same volume, there is a statement that this is the executive power. The reason for that is the 18th Amendment bill, Honorable Minister of Justice, Honorable Vijayadasa Rajapaksa also appeared in this case. I also appeared in the matter, and I distinctly remember your submissions in the Supreme Court then, which was primarily aimed at the language. I remember you saying, this is bad English. How can this be part of our constitution? Something that was the president claims he and Honorable Choksi drafted. Right? Hurriedly drafted, perhaps. It says the Constitutional Council established under the 17th Amendment is part of the executive and is attributed executive power for the reason they were considering the rules that were to be made part of the Constitution for the Constitutional Council. Constitutional Council determinations were sought to be taken away from the jurisdiction of the court and was sought to be made immune from judicial proceedings. It is in that context that the court said, this is the exercise of executive power by the president. Restrictions are placed on his exercise of executive power, and therefore that those decisions must be subject to judicial power. It is the exercise of executive power that is sought to be restricted. So that is what we have been saying. It's a check and balance on the executive power by a body that is separate from the executive, that is separate from the legislature, but is under the aegis of the parliament. Now, unfortunately, these have to be placed on record, because otherwise it goes unchallenged. Some people ask me, are these the more important things in the country today? Well, perhaps not. But when the president comes here and says what he wants, half-baked arguments when nobody here is to challenge what he says, and then he gets up and walks away, it's important that we put him right. The same determination says the Constitutional Council, as pointed out earlier, is established by the 17th Amendment. Proposed amendment enables the council to exercise legislative power. Why? Because they can make rules. It's subsidiary legislation, no doubt. And they said that it must have the approval of parliament. But something of the legislative power, because they can make subsidiary legislation by means of rules. Now, with regard to the relationship between the executive's power, which has been curtailed by the Constitutional Council, that must have some meaning. 17th Amendment was brought for good governance. The determination recognizes that. It was sought to be taken away by the 18th Amendment, brought back by the 19th Amendment, taken away again by the 20th Amendment, brought back by the 21st Amendment with a lot of fanfare, saying that we are bringing this back. But you can't say we have brought back the check and balance on the president and that the president behaves as though there is no check and balance. That he is a be-all and end-all of all. That his nomination must be accepted. I will make only one nomination and that must be accepted. No, that is wrong. That is not the intention of Parliament when it enacted these amendments three times over to curtail the untrammeled power of the executive president, and that must be noted, because now we have come into a situation of another crisis of governance. This has an implication for economic recovery as well. This has been highlighted by even the IMF, and the president is the one who is violating the constitution. I'm saying it a second time in this house in less than a month. This is intentional violation of the constitution, an offense for which he can be impeached. With regard to privilege, I want to again put this on record. The standing order 83.1 only prohibits the personal conduct of various persons, including judges, from being matters of reference in this house. Previously, the standing order said the conduct. That was changed. Previous standing order 78 said the conduct cannot be subject matter of discussion. Now that has been restricted to personal conduct. That's with a good reason. It's this house that gives judges judicial power. In fact, judicial power is exercised by parliament through courts. And to that extent, parliament has an obligation. It is true for judiciary to act independently, we must restrain ourselves. We don't discuss matters sub judice. We don't discuss judges' personal conduct. But we certainly can discuss the official conduct of judges, and not only here, even outside, we can subject decisions of court to scrutiny and criticize it. That must be there for a vibrant democracy, but it must be exercised with caution so that the independence of the judiciary is not affected. These balances seem to be coming under attack, and to that extent I want to ask the Minister of Justice, who is a member of both organs in a sense. He's a member of the INABA, a very senior President's Council, and now he is part of the executive, occupying the position of Minister of Justice, and to ensure that we continue to maintain these balance carefully and not allow one to step on the toes of the other. Thank you.
Awesome. Oh.
ඔබතුමාට කලින් කිව්වා නඩුවක් පැවරු පළියට අධිකරණයෙන් නෝටිස් දෙන්න බෑ කියලා නෝටිසේ. දැන් මම ඒකට උදාහරණයක් දෙන්නම්. මේ ළඟදී පහළ අධිකරණවල විනිශ්චයකාරවරු නඩුවක් දැම්මා ඒ අය මේ ආණ්ඩුවේ අධික බදුබරවල නිදහස් කරන්න කියලා. අධිකරණය ඒක බලලා නෝටිස් දෙන්නත් ඇතුළ නඩු ඉවත් කෙරුවා, ඩිස්මිස් කෙරුවා. ද ජජර්ස් ඔෆ් ද ලෝ කෝට් ෆයිල් ඇප්ලිකේෂන් ටු එක්ස්ක්ලූඩ් දෙම් ෆ්‍රම් this very high tax regime. The court rejected it, even without notice in the Inland Revenue. Deshi Adhan Madhukata Kandavadetua, not only Spiskinwa. The Parliament to Mantri Vurek, Padilivati Niti, Parliament to Katakarabu, Nadudan Bagila, Naduka, Vishakarabu, Nadutivita, Tiradagila, notice again.
I
am not going to talk about that case. That is a matter of sub judice. But the legal principle, everybody knows, the court also has to follow the rule of audi altaram partem. That if the other party is not heard, the Honorable Sumandiran himself goes and argued in so many cases, audi altaram partem. Anyway, now Honorable Sumandiram said that the president comes and he says whatever he wants and go. That is true. When the president wants to say something, he comes from that door and he says whatever he wants, he goes. Similarly, Honorable Sumandiram, when he wants to say something, he comes from that door and he goes back. What is wrong with that? And my concern is, Honorable Sumandiran said that I must be ashamed to be the Minister of Justice in this country. Certainly that if it came from a mediocre, that's, I will not be surprised, so I will not talk. But when it comes from a President's Council with a seniority like Mr. Honorable Sumandiran, I think that it is rather shameful to make a comment of that nature, because you cited three examples. One is that the magistrate in Northern Province has issued an order not to have rallies, so protests, and as a result, police has arrested some people. You yourself know what is the role of the Minister of Justice. Is this House, by any statute, given the power for the Minister of Justice to overrule the magistrate order? And you said about the monk's story. He has made some hatred speeches. Can the Minister of Justice go and arrest him? If anybody is affected, that it's their duty, his duty, to go and make a complaint to the police, that police has to act upon it. On the privilege issue, Honorable Deputy Speaker, that I didn't speak for any of the sides. Normally, when you file a case, you don't go to the judge. Parties are not allowed to have access to the judge. You go to the registrar. Then the registrar has to accept the plaint or the petition. After that, he has to give a number. Then only he will send it to the judge. Then it is the practice, inveterate practice during last two centuries in this country. Then thereafter, of course, when the other party appears, they are entitled to take up any objection. Even they can ask even the notice to be recalled. In how many cases Honorable Sumandiran has appeared and made such applications? You know that I know. We have enough experience. But we have to be truthful in this House. We have to be truthful.
Question on that. Why are they being arrested under PTA?
This is not about the determination. We were talking about this privilege issue.
No, I'm asking about the other matter, about why is the government not making a direction that the police not use a PTA?
Bhavinsati Abhutamana. How? Kayanta Karuna Thilgavanta.
Yojja Katanagatumani, Khatikyo Rasyak Adhas Prakasakan Sitinisa, Adhikarna Amitumagit Sabhavi Tikakatave Mata, Divaharit and Nathan Nokara Sabhavaganiya Nikila Pilano.
Parliament is Ali Res. Divahara Viveke Notaka Katitikrim Sabha Awakengatave.
Aye.
Sabha Awakengatave.